Nein, sa. Dedahas. Dahata vasare. Hatveni mahase. Devenida. Bhavana vedasatahana. විශේෂයෙන් මේ වැඩසටහනට සහභාගී වන්නේ දැනුවත් වීම උදෙසා නොවේ. දැනුවත් වෙන්න නම් අපි දැනුවත් වෙලා තියෙනවා. දහම් පාසල් හිල්ලා ඉගෙනගෙන ටිකක්, ඊට පස්සේ අභිධර්ම පන්ති ආදියට ගිහිල්ලා ටිකක්, පොතපත පරිශීලනය කරලා, ඒ වගේම තවත් අවබෝධයේ දැනුම පිණිස දේශනා කරන දේශනාවන් වලට සහභාගී වෙලා දැන් දැනුවත් වෙලා ඉන්නේ හොඳටම. ඒ දැනුවත් වුණු කාරණා අවබෝධයට පත් කර ගැනීම තමයි, ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි හරිම අපහසුම කාර්යය. බුදුරජාණන් වහන්සේ අගේ කළේ ඒකයි, අනර්ථපද ගාථා දහසක් ඉගෙන ගන්නවට වඩා එක ගාථාවක අර්ථය, ධර්මය අතාභූත ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගත්තොත් ඒ කෙනා ශ්‍රේෂ්ඨයි, ඒ කෙනා විශිෂ්ටයි කියලා අගේ කරන්න බුදු කෙනෙක් ඒ නිසා. දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඒ දේ. ගාථා දහසක් ඉගෙන ගත්තට අර එක කාරණයක්, මේ අනිච්ච කියන එක වචනයක් අවබෝධ කරගන්න බැරි වීම. වැඩි අවශ්‍ය නැහැ. ඒ වචනේ අවබෝධ කරගත්තා නම් හොඳටම ඇති. අනිච්ච කියන වචනේ අවබෝධ කරගත්තා නම් එයා මුළු බුද්ධ ශාසනයම දැනගත්තා. අනිච්ච කියන්නේ මොකද්ද කියලා, දුක කියන්නේ මොකද්ද කියලා යථා අවබෝධය කළා නම් එයා මුළු බුද්ධ ශාසනයම දැනගත්තා. අනාත්මයි කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගත්තා නම් එයා මුළු බුද්ධ ශාසනයම දැනගත්තා. යථාවබෝධය කරන්න බැරි කම තියෙන්නේ. නිවන ගැන දන්නවා. නමුත් තමා තුළ ප්‍රත්‍යක්ෂ නොවීමේ ප්‍රශ්නයනේ තියෙන්නේ. බැඳීම් නැති අවස්ථාව, නික්ලේශී අවස්ථාව, අසංකාරික අවස්ථාව, විමුක්තිදායක අවස්ථාව, ලෝකෝත්තරත්වයට පත්වීමේ අවස්ථාව, අකාලික වීමේ අවස්ථාව වශයෙන් අපි දන්නව නිවන කියන්නේ මේකයි කියලා. ප්‍රශ්නේ තියෙන ඔය එකකටවත් තමන්ගේ මනස එතෙන්ට සේන්දු කරන්න, සම්බන්ධ කරන්නට නොහැකියාව. එතෙන්ට සම්බන්ධ කරන්න ඕන. ඒ සම්බන්ධ කරන්න බැරි ඔබට තියෙනවා නීවරණ ධර්ම. නීවරණ ධර්ම වලින් ඔබව අල්ලලා බැඳලා තියෙනවා. ඒ නිසා නිවන කරා පැමිණෙන්න ඉඩ දෙන්නේ නැහැ. නිවන ආවරණය කරලා වහලා තියෙනවා මේ නීවරණ ධර්ම. ඔබේ තුල පහළ වෙන විට ඔබේ නීවරණ ධර්ම ඔබ හඳුනා ගන්නවා. හඳුනාගෙන මෙය නීවරණ ධර්මයක් බව වටහාගෙන ඒ නීවරණ ධර්මයේ සමග එකතු වන්නේ නැතිව ඒ නීවරණ ධර්මයන්ගෙන් වෙන්ව කටයුතු කරන්නට අදිෂ්ඨානය කරන්න. තමන්ට පහළ වෙන ඒ චේතනා ධර්ම තමන්ට හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කුසලයේ පිණිස පවතිනවද අකුසලයේ පිණිස පවතිනවද පව පිණිස පවතිනවද පින පිණිස පවතිනවද කියලා බැලීමේ කුසලතාවය ඔබට තියෙනවා. අන්නේකටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මේ ධර්මයේ වැඩිමෙන් මට අකුසල් රැස් වෙනවද මේ ධර්මයේ ප්‍රහාණය කිරීමෙන් මට කුසල් රැස් වෙනවද මේ ධර්මයේ ප්‍රහාණය කිරීමෙන් අකුසල් රැස් වෙනවද මේ ධර්මයේ වැඩිමෙන් මට කුසල් රැස් වෙනවද කියලා හැමතිස්සෙම බලන්න ඕන. සමහර ධර්ම ප්‍රහාණය කිරීමෙන් කුසල් රැස් වෙනවා. සමහර ධර්ම එකතු කර ගැනීමෙන් අකුසල රැස් වෙනවා. ඒ කුසලෙහි පිහිටන්න හැමතිස්සෙම අර ධර්මානුකූල ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ සිහිය අවදිය ඔබ ළඟ තියෙන්න ඕන. ඒ කවුරුත් දන්න කාරණයක් තමයි තිරිසන් සතෙකුට නිවන් දකින්න බෑ. තිරිසන් සතෙකුට නිවන් දකින්න බෑ. ඒකට හේතුව තමයි මේ මිනිස්සුත් බව ලැබූ අපට තියෙන ඒ යෝනිසෝ මනසිකාරය නැතිකම. යෝනිසෝ මනසිකාරය නැතිකම. ඔවුන්ට තියෙන අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය වඩන්නට පුළුවන් මේ මිනිස්යාට පමණයි. යෝනිසෝ මනසිකාරය නිවැරදි විදියටම අවබෝධ කොට පසක් කරගන්නේ ආර්ය ශ්‍රාවකයා. යෝනිසෝ මනසිකාරයක් වැඩ කරන්නේ ආර්ය ශ්‍රාවකයන්ට පමණයි. අනිත් අය කොච්චර හිතුවත් මේක යෝනිසෝ මනසිකාරයක් කියලා දන්නේම නැතුව ආයි වැටෙනවා අයෝනිසෝ මනසිකාරය. එනිසා ආර්ය භූමියටපත් වෙන තුරුම ඔබට අයෝනිසෝ මනසිකාරයේ අයිතිය තමයි තියෙන්නේ වැඩිපුර. හරියට මේ වගේ පින්නතුනේ උදාහරණයක් දෙන්නම්. තරාදියක් තියෙනවා. අපි ඒ තරාදිය අපි හිතමු අර පරණ සිල්ලර කඩේ තිබුණු දෙපැත්තේ ചാච්චි දෙක තියෙන තරාදිය කියලා. ඒ තරාදි දෙකටම බඩු භාණ්ඩ දාන එක පැත්තකට අපි දානවා ලෝකෝත්තර බඩු භාණ්ඩ, අනිත් පැත්තට දානවා ලෞකික බඩු භාණ්ඩ. දැන් ඔබට තේරෙනවා ලෝකෝත්තර පැත්තේ බඩු භාණ්ඩ අඩු නම් ලෞකික පැත්තේ බඩු භාණ්ඩ වැඩි නම් එයාගේ තරාදිය කොහරද නැමිලා තියෙන්නේ ලෞකික පැත්තට. එයා ලෞකික පැත්තේ බඩු භාණ්ඩ අඩු කරලා ලෝකෝත්තර පැත්තේ බඩු භාණ්ඩ වැඩි කරාම එතකොට එයා නැමෙන්නේ කොයි පැත්තටද? ලෝකෝත්තර පැත්තට. ඔබේ මනසත් ලෞකික කරුණු කාරණා ඔස්සේ ඇලෙන ගැලෙන ගැටෙන බැඳෙන ගතියද වැඩි? එහෙම නැත්නම් ලෝකෝත්තර පැත්තට ඇලෙන බැඳෙන ගතියද වැඩි? ඔබම කිරලා මැනලා බලන්න. ලෞකික පැත්තෙන් ඇවිල්ලා නොයෙකුත් දේවල් මාරයා කතා කරලා කියනවා. බැඳෙන්න සාධක උගන්වනවා. මෙහෙම බැඳෙන්න මෙහෙම බැඳෙන්න මේකට හේතුව මේකයි කියලා සාධක උගන්වනවා. කේක් කෙනාට එක එක දේ මතක් කරනවා. යෞවන කාලයේදී මාරයා කියනවා ඔබ තරුණයි දැම්ම ඕනේ නෑ කියලා. ධනේ තියෙන අයට මාරයා ඇවිල්ලා කියනවා ඔබට ජරා මරණ ඒවලං වෙන්නේ නෑ, සල්ලි තියෙනවා, රක්ෂණේ තියෙනවා, එයා බලාගනි ඔක්කොම. ප්‍රශ්නයක් නෑ, ඒ ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. බලය තියෙන අයට කියනවා ඔයාට බලය තියෙනවා, ඔයාට කරන්න බැරි දෙයක් නෑ. ලෙඩ දුක් හැදෙනුට බය වෙන්න ඕනේ නෑ. මේ ලෝකේ හදවත පන්නලා හදවතක් හයි කරනවා, අක්මාව පන්නලා අක්මාවක් හයි කරනවා, වකුගඩු පන්නලා වකුගඩු හයි කරනවා. ඔයාට සල්ලි තියෙනවා, ඔප කරගන්න පුළුවන්. ඔයා ජරා මරණ වලට බය වෙන්න ඕනේ නෑ. නොයෙකුත් විදියට මේ මාරය ඇවිල්ලා හැම කෙනෙකුටම කතා කරලා, ඒ මාර බන්ධනේ මාර දෘෂ්ටියේ පවත්වා ගැනීම සඳහා කටයුතු කරන ඔබ ළඟ ඉන්න ඔය මාරයා ඉතින් ප්‍රඥාව කියන කාරණේ අවදි කරගෙන මාරයාගේ ඒ කියුම් හමුවේදී අර බුදු කෙනෙක් කටයුතු කළා වාගේ අර කාමච්ඡන්දය ඇති වෙනකොට, ව්‍යාපාදය ඇති වෙනකොට, තීන බින්දේ ඇති වෙනකොට, ඒ උද්දච්ච කුච්ච ඇති වෙනකොට, විචිකිච්ඡාවල් ඇති වෙනකොට, ඒවා හමුවේ නැගී සිටින ගුණය පින්නතුන් ළඟ තිබුණ නැති වුණොත් ඔබ හසු වෙනවාමයි. ඒ නිසා ප්‍රඥාව ආලෝකයක්, ප්‍රඥාව ධනයක්. ඒ නිසා ප්‍රඥාව කියන්නේ හැඳින ගැනීම, ඔබව ඔබ හඳුනා ගැනීම. ඔබට තියෙන தත්වය ඔබ හඳුනා ගන්න ඕන. ඔබට තියෙන දේ ඔබ හඳුනා ගන්න ඕන. ඒකට කියනවා ප්‍රඥාවන්තය කියලා. සමහර අය මනස කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සමහර ආගම්වල හෙමින් අය මනස කියන්නේ මොකද්ද? එහෙම එකක් තියනවද? යාට දුක දැනුණත් දුක හඳුනන්නෙත් නැහැ, සැප දැනුණත් සැප හඳුනන්නෙත් නැහැ. තමන්ගේ ජීවිතයක් කියලා එකක් නැහැ. මේක බුදු අවබෝධයෙන් තොරව, මේක දෙවියෙකුට, මේක බ්‍රහ්මයෙකුට, මේක යක්ෂයෙකුට, මේක කාට හරි බාර දෙන්න තමයි බලන්නේ. ඒක තමයි ස්වභාවය. එවිට ඕන් තුල ප්‍රඥාව ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕන. ප්‍රඥාවන්ත කෙනාටත් හැමදේම ඇති වෙනවා. කේන්ති යනවා, කරුණාව ඇති වෙනවා, සැකය ඇති වෙනවා, කුතුහලය ඇති වෙනවා, නොසන්සුන් කම ඇති වෙන. හැබැයි ආ දකින්න එයා එක හදා ගන්නවා. ඒක තමයි වැදගත්. මේ ලෝකේ ඉන්නවා කොටස් ගණනාවක්. සමහර අයට මේ මානසික ස්වභාවය නැති වෙනවා, දකින්නෙම නැහැ. ක්‍රියාත්මක වෙනවා පමණයි. හරියට තිරිසන් වගේ. සමහර අය ක්‍රියාත්මක වෙනවා, ඒත් හොඳට දකින්නවා. තවත් සමහර අය ඉන්නවා තමන්ගේ මනසට ඇති වෙන දේ දකින්න එක පාලනය කරනවා. තවත් සමහර අය ඉන්නවා ඇති වෙන්නේ නැති තත්වයටම මනස දියුණු කරනවා. ඉතින් මේ කොටස් වලින් ඔබ කොතනද, කවුරුද, කොයි වගේද ඔබ සිටින්නේ කියලා ඔබේ ප්‍රඥාවට ඔබට පේනවා ඇති. වතුර වීදුරුවක් අරගෙන වීදුරුව තුල පිරිසුදුද අපිරිසුදුද කියලා ඉරාවුවට අල්ලලා, ලයිට් එකකට අල්ලලා බොන්න කලින් බලනවා. පානය කරන්න කලින් වතුර වීදුරුව අපි බලනවා. ආන් ඒ වාගේ ඔබේ මනස, ඔබ අර වතුර වීදුරුව විනිවිද භාවයෙන් බලනවා වගේ ඔබේ මනස බලන්න ඕන. මනස බලන්න. මේ මනස නිවෙන දහමක් දෙන්න ඕන. දැන් අපි ගිනි ගන්නවා. අපි හිතමුකෝ කැලෑවක් හරි රොඩු ගොඩක් හරි ගිනි ගන්නවා කියලා, රෙදි ගොඩක් හරි ගිනි ගන්නවා කියලා. ඊට පස්සේ අපි ඒකට පිළියම හැටියට යොදාගන්නේ මේක නිවෙන්න පුළුවන් යදන්න, නිවෙන්න යදන්න පුළුවන් දහමක්. ඒක ජලය. එහෙම නැත්නම් ගිනි නිවන වායුවක් අපි ඒකට එකතු කරනවා. ආන් ඒ වගේ මේ මනස නිවන්න පුළුවන් වායු ධාරාවක්, එහෙම නැත්නම් ජලය, දහම් දෙයක් අපි එකතු කරන්න. කොහොමද මේ මනස කුමක් ගත්තොත්ද මනස නිවෙන්නේ? පින්නතුනි, මනස නිවෙන්නේ අකාලික බව ගත්තොත් පමණයි. මනස නිවෙන්නේ නිකලස් බව ගත්තොත් පමණයි. මනස නිවෙන්නේ ලෝකෝත්තර බව ගත්තොත් පමණයි. මනස නිවෙන්නේ නිරෝධය ගත්තොත් පමණයි. මනස නිවෙන්නේ අවේදිත බව ගත්තොත් පමණයි. දැන් ඔබ වේදනාවල් වලද ඇලෙන්නේ, අවේදිත භවයේද ඇලෙන්නේ? තරහවත තුල තියෙන වේදනාව. එතකොට වේදනා, ඒ ගැටීමේ වේදනාව. ඊට පස්සේ ප්‍රියයි, මනාපයි, කාන්තයි, ලස්සනයි කියලා ඇලෙනතල තියෙන්නේ සුඛ වේදනාව. ඇලීමේ වේදනාව තියෙනවා. දැන් ওই දෙක තුලම තිබුණද අවේදිත බව? නැහැ. අවේදිත බවක් ලං කරගන්නේ කෙසේද? රූපේ දිහා බලනකන්, ශබ්දේ දිහා අහනකන්, ගන්ධේ දිසා ආග්‍රහණය කරනකන්, රස දිහා අවධානය යොමු කරනකන්, ස්පර්ශය පිළිබඳව අවධානය යොමු කරනකන්, චිත්තචෛසික ධර්මයන් පිළිබඳව රැවටීම පවතිනකන් අවේදිත භවයේ යැ ඇලෙන්නේ. ඇලෙන්නේ අර පංචකාමී. පංචකාමී ඇලෙන්නේ 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 ඇලෙන්නේ. බුදුරජාණන් වහන්සේ දකින්නේ මිරිඟුව පසුපස දුවන මුවෙක් වගේ වෙහෙසටපත් වෙනවා. ගිනි පන්දමේ හැප්පෙන පළඟැටියා වාගේ පහසුතාවයන් විඳිනවා. ඒ නිසා බුදු කෙනෙක් අනුශාසනා කරනවා මේ ලෝකෝත්තර භවයේ ඇලෙන්න මහණනි, අවේදීත භවයේ ඇලෙන්න මහණනි, විරාගික භවයේ ඇලෙන්න මහණනි. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ඔය ඇලීම් අතර, බැඳීම් අතර ධර්මයට ඇලීම තමයි දිනන්නේ මහණනි. ඇලෙන්න දහමට, ඇලෙන්න සත්‍යයට. සත්‍ය කොහෙද පවතින්නේ? අරූපීව. සත්‍ය කොහෙද පවතින්නේ? අවේදීතව. සත්‍ය කොහෙද පවතින්නේ? කාලයෙන් තොරව. කාලය කියන්නේ අතීත, අනාගත, වර්තමාන. ඈත අතීතය, ඒ වගේම ඈත අනාගතය, වර්තමානයේ ක්‍රියා කියන මේ සියල්ලම කාලය. ඔරලෝසුවේ තියෙන්නේ කාලය, කැලෙන්ඩරේ තියෙන්නේ කාලය. කාලය අනන්තයි. කාලය අවසන් වන්නේ නැහැ. කාලය කියන්නේ සම්මුතියක්. කාලය කියලා එකක් නැහැ ලෝකේ. කාලය තියෙන්නේ පුහුදුන් සිත තුල පමණයි. කාලය නිමවන්නේ, කාලය හදන්නේ මිනිසා විසින්. කාලය යනු සංකල්ප. ඔබට හොඳින් වැටහෙනවා. ඔබ හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ඒ සංකල්පිත ලෝකය මොනතරම් ප්‍රබල විදියට මේ මිනිස් ජීවිතය වසාගෙන පවතිනවාද? ඒ කාලය තුන තමයි පින්නතුනේ සියලුම වර්ග ભેද හැදෙන්නේ. ආගමික ભેද හැදෙන්නේ, ජාතික ભેද හැදෙන්නේ, රටවල් අතර ભેද හැදෙන්නේ, පුජ්‍යලෝ අතර ભેද හැදෙන්නේ, ස්ත්‍රී පුරුෂ භාවයෙන් ભેද හැදෙන්නේ ආදී කොට ඇති මේ සියලු ભેද සෑදෙන්නේ කාලය මතයි. ඒ නිසාවෙන් ඔබ ඇලිය යුත්තේ, ප්‍රගුණ කළ යුත්තේ, අවබෝධ කරගත යුත්තේ, දැකිය යුත්තේ, ස්පර්ශ කළ යුත්තේ, පැමිණිය යුත්තේ අකාලික බවටයි. ඔබ අකාලික වූ තැනින් අවදි කරගන්න ඔබේ ඇස, අකාලික වූ තැනින් අවදි කරගන්න ඔබගේ කන. දැනට ඔබේ ඇස වැඩ කරන්නේ කොතනින්ද? කාලය තුළද අකාලික තුළද බලන්න. එන ඔබ අකාලිකව අවදි කරගන්න ඔබේ ඇස. ඔබේ කන වැඩ කරන්නේ කාලය තුළද බලන්න. අකාලිකව අවදි කරගන්න ඕන. අන්න එදාට තමයි වචනය කියන්නේ මායාවක්, වචනය කියන්නේ සංකල්පයක්, වචනය කියන්නේ සම්මතයක්, වචනය තුළ යථාර්ථයක් නැහැ. වචනයට ඔබව සොලවන්නට බෑ. වචනෙන් එහාට ඔබ ගමන් කළොත් මනසට ඔබව සොලවන්න බෑ. මනසෙන් එහාට ඔබ ගමන් කළොත් ඒ මොන දෙයක් ඇති වුණත් ගං යූරේ සිට ගඟේ ගහගෙන යන දේවල් බලාගෙන ඉන්න කෙනෙක් වාගේ මම ඈත්ව නිදහස්ව ඒ දේවල් දිහා බලනවා. මේ ඉන්ද්‍රියන් වල ස්වභාවය වෙරළ පොනක සිටගෙන යමෙක් වෙරළ දෙස බලාගෙන ඉන්නවා. ඒ වෙරළේ විවිධ නෞකා යනවා, බෝට්ටු යනවා, විවිධ ආකාරයට රැලි පවතිනවා. නමුත් ඒ කිසිවක එයා ඇලීමක් නැතුව, බැඳීමක් නැතුව හුදු අවදියක් විතරක් තියාගෙන එන පුජ්‍යලයක් වගේ මේ මනස තුළ, මේ ඇස මගේ, මේ කන මගේ, මේ නාසය මගේ, මේ දිව ශරීරය මගේ, මේ සිත මගේ කියන බැස ගැනීමක් කරන්න නැතුව ඈතින් ඉඳන් බලමින් කරුණු කාරණා අවබෝධ කරගන්න. මනුෂ්‍යයාට පීඩාව පවතින්නේ මේවා මගේ කියලා ගැනීම තුළ. එයින් අදහස් වෙන්නේ මේවා මගේ නොවේ කියලා ගන්න. අපි කරන්න ඕන මගේ නොවේ කියලා අතහරින්නයි ඕන. නමුත් අපේ වැරදි අවබෝධය නිසා, අර යෝනිසෝ මනසිකාරය හරියට වැඩෙන්නේ නැති නිසා අපි කරන්නේ මොකද්ද? මගේ නොවේ කියලා එක ගන්නවා. ඔබට ඒ වැටහුණාද? මගේ නොවේ කියලා නම් කරන්න තියෙන්නේ අතහරින්න. හැබැයි අපි ගන්න කරන්නේ මොකද්ද? මගේ නොවේ කියලා එක ගන්නවා. මොකද්ද ගන්නේ? මගේ නොවේ කියලා එක අපි ගන්නවා. එතකොට ඒක හරිද? නෑ, ඒක හරි නෑ. මගේ නොවේ නම් අතහරින්න. මගේ ආත්මය නොවේ කියලා මෙන්න ගන්නවා. මේක මගේ ආත්මය නොවේ නම් මගේ ආත්මය නොකර ගන්න. මගේ ආත්මය නොවේ කියලා එක ගන්න බෑ. ඒක අත්හරින්න. මම නොවේ කියලා ගන්නවා. මම නොවේ නම් අත්හරින්න. මම නොවේ කියලා ගන්න බෑ. ඒතර හරි සංකීර්ණ පරාසයක් තියෙනවා. ධර්ම අවබෝධය කරන කෙනෙකුට හරි සංකීර්ණ පරාසයක් තියෙන එක අවබෝධ කරගන්න. කර්ම අතර හරි සංකීර්ණ ගුණයක් තියෙනවා. බුදු වදන් හරි සරලයි. බොහොම වචන කීපයකින් කියවෙනවා, හතරපද ගාථාවයි. හැබැයි ජීවිතේ පුරා විද්‍යාඥයෙකුට කල්පනා කරලා කල්පනා කරලා, පරේක්ෂකයෙකුට කල්පනා කරලා කල්පනා කරලා තේරුම් ගන්න බැරි තරම් ගැඹුරක් තියෙනවා. ඒ නිසා ගම්බීරෝ දම්මෝ පණ්ඩිත වේදෙනියෝ, මේක මහා පණ්ඩිතයන්ට ඥානවන්තයන්ට දැනෙන දෙයක්. බුදු වදනක කෙළවරටම ගමන් කළා කියලා ඔබ දැනගන්නේ කෙසේද? බුදු වදනකින් ඔබ ඒ කෙළවරටම පත් වුණා කියලා ඔබ දැනගන්නේ කෙසේද? මෙන්න මේ ලක්ෂණ ඔබ තුල ගුණාත්මක වෙලා තියෙන්න ඕන. බුදු වදනක කෙළවරට ඔබ ගමන් කළොත් ඒ කෙළවරේදී මෙන්න මේ දේවල් ඔබට, මෙන්න මේ නිමිති ඔබට ලැබෙනවා. ඇස නිමිලා, කන නිමිලා, නාසය දිව ශරීරය නිමිලා, මනස නිමිලා ඇති එතන. බුදු වදනක කෙළවරටම ගමන් කරාක් වෙනාට මෙන්න මේ නිමිති දැනෙනවා. ඒ නිමිති ඔස්සේ යා හඳුන ගන්න ඕන. යා කාලේ නිදහස් වෙලා, ලෝකේ නිදහස් වෙලා, ඉන්ද්‍රිය විෂයෙන් නික්මිලයි වාසය කරන්නේ. බලන්න ඔබේ අනුභවය, මනෝ සංචේතන ආහාරය එම මොහතකම සිද්ධ වෙනමනි මිනිසයාට. මොනවද මේ ආහාර කරගන්නේ? ඉන්ද්‍රිය විෂය ආහාරය. එහෙත් ආර්ය ශ්‍රාවකයෙකුගේ ආහාරය නිරෝධය. ආර්ය ශ්‍රාවකයාගේ ආහාරය නිර්වාණය. ආර්ය ශ්‍රාවකයාගේ ආහාරය සම්මා සමාධිය. සමාධිනම් හැමෝම ලබනවා, හැබැයි සම්මා සමාධිය එහෙම කෙනෙක් ලබන්නේ නැහැ. දෘෂ්ටි හැමෝටම තිබෙනවා, සම්මාදිට්ඨික බව නම් ලබන්නේ නැහැ. සම්මා සමාධිය කියන එකට ලෞකිකත්වයේ ඉඳලා නිර්වචනයක් ලබා දුන්නට එය ඵලදායි නැහැ. සම්මා සමාධිය යනු ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගත යුතු කාරණයක්. කවදාවක ඒකට නිර්වචනයක් ලබා දෙන්න උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර ගෙඩියක රස තව කෙනෙකුට උගන්වන්න බෑනේ. අපි ගෙඩිය කාලා බලන්නම කියනවානේ. ඔබත් කාලා බලන්න මේ ගෙඩිය හරි රසයි. අපිට මොකද උගන්වන්න ඇත්තෙම බැරි නිසායි අපි ඔහුටත් අපි කැබැල්ලක් දෙන්නේ, ගෙඩියක් දෙන්නේ මේක කාලා බලන්න කියලා. ඒ වගේ තමයි මේ සම්මා සමාධි කියන ගුණයත් ගෙඩියක රස කියන්න බැරුවා වාගේ කිසිසේත්ම උගන්වන්න කියලා දෙන්න බැහැ. සම්මාදිට්ඨියත් උගන්වන්න බැහැ, කියලා දෙන්න බැහැ. ඒක දැක අවබෝධ කරගත යුතු කාරණා. දකින්නේ කෙසේද? ඔබට තියෙන කර්මය ඉක්මවා යන්න දකින්න පුළුවන්. කර්මය ඉක්මවා යන්න. කර්මය ඉක්මවා යනවයි කියන එකෙන් අදහස් වෙන්නේ සියලුම ක්‍රියා සිත් ඉක්මවා යා යුතු. සියලුම ක්‍රියාදාමයකට වැටෙන මේ චිත්තචෛතසික ධර්මයන් ඉක්මවා යා යුතුය. එහෙම නැත්නම් කර්මය නිරෝධ කරන්න මහණෙනි. කර්මය නිරෝධ කරන්න, කර්මය අවසන් කරන්න, කර්මය අවසන් කොට ඇත ධර්මය. ලෝකේ අවසන් කොට ඇත ධර්මය. ඉන්ද්‍රියන් අවසන් කොට ඇත සංවර කොට ඇත ධර්මය. ඒ පපුව මැද රැඳුණු ඒ සක්කාය දිට්ඨිය මේ සද්ධර්මයේ හමුවේදී පින්නතුනි වෙවුලනවා. බියටපත් වෙනවා. තැති ගන්නවා. අපි මෙතෙක් කාලයක් අපේ මමත්වය මමේ කියලා හිතාගෙන හිටියට දැන් අපිට තේරුම් යනවා අපේ මමත්වය අපිව මුලා කරන මායය අපගේ ප්‍රඥාව තමයි අපි සසරෙන් මුදවන කල්යාණ මිත්‍රයා කියලා හඳුනා ගන්නවා. ඒ නිසා අර මඤ්ඤමානේ අමඤ්ඤමානේ මමත්වයෙන් තොර පාර්ශවයේ ප්‍රඥාවේ මහිමය අර මඤ්ඤමානය මමත්වයෙන් යුක්ත පැත්ත අපිට මුණ ගැහෙනවා. කතා බහ කරන අය අතර මමත්වයේ පැත්ත අරගෙන කතා කරන අය ඉන්නවා. මමත්වයෙන් තොර වූ පැත්තේ ඉඳලා කතා කරන අය මමත්වයේ පැත්තේ ඉඳලා කතා කරන අයගේ වචනය හරි රළුයි, හරි රසයි, හරි ගොරෝසුයි. මමත්වයෙන් තොර වූ පැත්තේ වචනය හරි මෘදුයි. මානෙන් දෘෂ්ටියෙන් තොරයි. මොන ආගමක සිටියත් මමත්වයෙන් තොර වූ පුද්ගලයාගේ මනස සහ වචන සහ ක්‍රියා සංවරයි. පින්නතන එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දේශනා කරන නිර්වාණය දකින්නේ නිරායාසයෙන් කියලා. නිවන දකින්නේ නිරායාසයෙන්. කොහොමද මේ සංසාර සාගරේ ගොඩවන්නේ? නිරායාසයෙන්. මම හිතන්නේ ඔබට નિરાයාසය කියන එක හඳුනා ගන්න ලැබිලා ඇති කියලා ජීවිතේ එක දවසක්වත් ජීවිතය යථාබෝධය නොකළ කිසි කෙනෙක් નિરાයාසය කියන එක හඳුනගෙන නැහැ. ඔවුන්ගේ මනස හඳුනන්නේම තව ආයාසය. નિરાසය ආයාසය කියලා මොකද්ද කියලා අහුවොත් ඔය નિરાයාසය හඳුනාගත්තේ නැති අයව අපිට හඳුනා ගන්න පුළුවන්. નિરાයාසය කියන්නේ මෙන්න මෙයයි කියලා ලොකු පිටුවක් ලියාවි. ඒ નિરાයාසය නෙමෙයි. ඒ ලියවෙන තරමටම ඒ සෑම අකුරක් පාසාම පවතින්නේ ඔහු තුල පවතිනා වූ ආයාසයයි. අනිත්‍ය කියලා කතා කළාම අනිත්‍ය කියන්නේ කුමක්ද කියලා අහුවොත් මුළු දේශනාවක් කරාවි. පොතක් පිරෙන්න ලියාවි. ඒ හැම වචනයක්ම නিত্য මිසක්, ඒ හැම ලියන පදයක්ම නিত্যතාවයක් මිසක් අනිත්‍ය නෙවෙයි. අනිත්‍ය පවතින්නේ નિરાයාසයෙන්. සංඥා ඉක්මවා, සංකාර ඉක්මවා, විඥාන ඉක්මවා, නාම රූප ඉක්මවා, සලායතනේ සලායතන ඉක්මවා තමයි මේ નિરાයාසයෙන් පවතින්නේ. සඤ්ඤාවක් නොවූ දහම සඤ්ඤාවකින් කෙසේ හඳුනා ගන්නද? හඳුනා ගනේද? ඒ බැවින් નિરાයාසයට පත්වීම මේ කරුණු අවබෝධ කොටගෙන තේරුම් අරගෙන ඔබ විසින් ඔබ තුල තනාගත යුතු, නිර්මාණය කරගත යුතු දහමක් මනාකොට වචනය ඉක්මවා ගිය අර්ථයක්, ධර්මයේ අර්ථය, නිර්වාණය නැමැති අර්ථය, ප්‍රත්‍යක්ෂතාවයේ වචනය ඉක්මවා ගිය අර්ථයක් තමාව ජය ගැනීම සඳහා තමා තුළ අර මාර බලවේගයට වඩා ප්‍රබල වූ බුද්ධ බලවේගයක් සාදන්න ඕන. ඒ වගේ දස ගුණයක් දියුණු බලයක් හදන්න ඕන. ඒක තමයි ස්වභාවය. එහෙම නැත්නම් අඩු බලවේගයක් එදුවොත් ඒ බලවේගයත් නැවත අර මාර බලවේගයටම එකතු වෙනවා මිස අර මාර බලවේගය බිඳ දමන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ වගේ තුන් හතර ගුණයක් වූ වැඩි බලයක් යෙදුවේ නැති වුණොත් එනිසා ගොඩාක් අය යම් බලයක් යොදනවා මේ මායාවගේ නිදහස් වෙන්න. හැබැයි ටික දවසක් යන විට ඒ බලවේගයම නැවත එකතු වෙනවා මායාවගේ පැත්තට. මොකද හේතුව ඒ බලවේගේ දුර්වලයි. බලවේග දුර්වල වුණොත් ඒක මාර බලවේගයේ පැත්ත නැදිලා යනවා. එනිසා ඔබගේ ආත්ම ධෛර්යය, ප්‍රඥා බලය, සතිය සමාධියේ තුල පවතින ඍජු භාවය නිසා, උචුපටිපන්න භාවය නිසා, එඩිතරකම නිසා තමයි ඔබ මනස ජය ගන්න. ලෝකේ ජය ගන්න හරි ලේසි, මනස ජය ගන්නයි අපහසු. ලෝකේ රාජ්‍යත්වය ලබන්න හරි ලේසි, නමුත් මනස ජයගෙන මනස තුල රජ වෙන්නයි අපහසු. ඔබේ මනස තුළමයි අවිද්‍යා ධර්ම පවතින්නේ. ඔබේ මනස තුළමයි විද්‍යාව උපදවන්නේ. නිර්වාණ ධර්මය નિરાයාසයේ අවබෝධ කර ගැනීම කියන කාරණය බොහොම හොඳ වටහා ගත යුතු කාරණයක්. ඔබ નિરાයාසයේ කියා තෝරගන්න ගියොත් අනිවාර්යෙන් ඔබ තෝරගන්නේ අර ආයාසයන් ගොඩකට මැදි වෙලා හසු වුණු තැන નિરાයාසය. අපි උදාහරණයක් වශයෙන් කියමු. එක්කෙනෙක් ඉන්නවා මහා කටුර කුලක, එහෙම නැත්නම් ලොකු දැලක පැටලිලා. තව එක්කෙනෙක් ඉන්නවා එළිය පහළේ පැටලීමකින් තොරව එක්කෙනෙක් ඉන්නවා. අර එළියේ පහළේ පැටලීමකින් ඉන්නේ තොරව ඉන්න කෙනාගෙන් අහනවා ඔබ කොහොමද සැනසින්නේ ජීවත් වෙන්නේ කියලා. එයා කියනවා මම નિરાයාසයෙන් ජීවත් වෙනවා සැනසින්නේ ඒකයි කියලා. හැබැයි අර පැටලිච්ච කෙනත් අහනවා ඒක අනුගමනය කරන්න යනවා. ආ පැටලිලා ඉන්නේ මමත් එහෙනම් මෙතන નિરાයාසයෙන් ඉන්න ඕන. හැබැයි નિરાයාසය ඉන්නේ හිතුවට අර નિરાයාසයේ අර පැටලීමෙන් තොර ඉන්න කෙනා වගේ ඇවිදින්න බෑ, යන්න ඉන්න බෑ. එයා දැලක පැටලිලා ඉන්නේ. එනිසා මේ નિરાයාසය කියන තැනට ඔබපත් වෙන්න ඕන. ඔබ ළඟ નિરાයාසය නැහැ. ඒ කියන්නේ ඔබ මතු පිටින් ඇති කරගන්න નિરાයාසය නොවේ. ඔබේ ආධ්‍යාත්මයේ අර දැරක පැටලෙන අර මිනිස්සයා වගේ ආයාසයකින් පැටලලා ඉන්නේ. එයාව નિરાයාසයටපත් වෙන තුරුම ඒ ආධ්‍යාත්මික මනසේ පැටලුම් ලිහිය යුතුයි. එක්කෙනෙක් ඉන්නවා ප්‍රශ්න ගොඩාක් තියාගෙන ප්‍රශ්න නෑ වගේ ඉන්න උත්සාහ කරනවා. එක්කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නවා ප්‍රශ්න නැති නිසා ප්‍රශ්න නැති විදියටම ඉන්නවා සතුටින්. සැහැල්ලුවෙන් ඉන්නවා. දැන් අර ප්‍රශ්න නැති මිනිස්සයා කියනවා අර ප්‍රශ්න ගොඩාක් පැටලිලා ඉන්න මනුස්සයට කියන මේ මං වගේ හරි සැහැල්ලුවෙන් ඉන්න. හැබැයි මේ මනුස්සයත් උත්සාහ කරනවා අර මනුස්සයා වගේ සැහැල්ලුවෙන් ඉන්න. පස්සේ බලනකොට කියනවා මේ ඔබ වගේ අර එහෙම ඉන්න කිව්වට මට ඉන්න බෑනේ සැහැල්ලුවෙන්. හැබැයි ඇත්ත කතාව තමයි අර මනුස්සයා මේ ප්‍රශ්න නැතුව සැහැල්ලුවෙන් ඉන්නේ ප්‍රශ්න නැති කරගෙන. නිසා ප්‍රශ්න තියෙදි සැහැල්ලුවෙන් ඉන්න බෑ. ප්‍රශ්න නැති කරගෙන ප්‍රශ්න නැති වගේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. නැති වගේ නෙමෙයි නැතුවම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ආන් මේ වගේ අපේ මේ මනස අවබෝධයටපත් කරන්න නැතුව පූර්ණත්වයටපත් කරන්න නැතුව નિરાයාසයේ සිටින්න, සැහැල්ලුවෙන් සිටින්න, නොවැදී සිටින්න, ලෝකෝත්තරව සිටින්න, අවේදිතව සිටින්න හැකියාවක් නැහැ. නිසා අවබෝධයට පත් කළ යුතුයි මොනවද? මනසේ තියෙන මායාව, මනසේ පවතින දිය බුබුලු වැනි ස්වභාවය, මනසේ පවතින හරයක් නැති කෙසෙල් කඳක් වාගේ ස්වභාවය. අරටුවක් පාගන්න බෑනේ. කෙසෙල් කඳක් වාගේ ස්වභාවය, හරයක් නැති ජලයක් නැති මිරුවක වැනි ස්වභාවය අපි යථා අවබෝධය කර යුතුයි. පින්නතුන් මේක මම නෙමේ, මගේ ආත්මේ නෙමේ කියලා කොච්චර කිව්වත් ඔබ දන්නේ නැහැ ඒක ඔබ මත්තේම ඇලී පවතිනවා. අපි කියනවා භාවනා කරන්න ගියාම ඇස මම නොවේ මගේ ආත්මය නොවේ, කන මම නොවේ මගේ ආත්මය නොවේ, මා වසඟේ පවතින දෙයක් නොවේ කිය කියා කොච්චර කීවත් ඒක පවතින ඔබ වසඟේමයි. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි. මන අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි. අනිත්‍ය හඳුනාගෙන නෙමේ, අනිත්‍ය දැකලා නෙමේ, අනිත්‍ය කියන වචනේ තියෙන තේරුමවත් දැනගෙන නෙමේ, හුදු වචනයක්, හුදු වාක් මාලාවක්. අනිත්‍යත් අනිත්‍යයි, අනිත්‍යත් අනිත්‍යයි. බලමු ඒ වාක්මාලාවට එහාගේ යථාර්ථයක් බවට පත් කරගෙන ටික වෙලාවක් භාවනාවක් හැටියට වඩමු. ඉස්සර වචනයෙන් අපි කියමු බලන්න, හැමෝම මා කිව්වාට පසු කියන්න. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි, මන අනිත්‍යයි. අනිත්‍යද අනිත්‍යයි, ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි, මන අනිත්‍යයි. අනිත්‍ය අනිත්‍යයි, අනිත්‍ය අනිත්‍යයි. මේ යථා තත්ත්වයක් දකිමින්ම, ඒ වචනේ තියෙන ගැඹුරු අර්ථයද සොයමින්ම භාවනාවේ දෙන්න, අනිත්‍යද අනිත්‍යයි, අනිත්‍ය අනිත්‍යයි, අනිත්‍යද අනිත්‍යයි, අනිත්‍ය අනිත්‍යයි. ඒ අර්ථය හොයමින් භාවනාවේ දෙන්න, අනිත්‍ය අනිත්‍යයි. ඒක ලොකු අර්ථයක් තියෙනවා. ඒ අර්ථය තමයි ගන්න ඕන වචන ටික නෙමෙයි. වචන ගොඩාක් වෙලා මෙනෙහි කිරීමම නෙමෙයි, වචන ප්‍රමාණය මෙනෙහි කර පමණටම නෙමෙයි. ඔබගේ ප්‍රඥාවේ අවදිය ඇති කර ගන්න තරමටයි කරුණේ යථා තත්ත්වය තේරෙන්නේ. අනිත්‍ය අනිත්‍යයි. බලන්න එහි අර්ථය. එහි නිර්වාණ ධර්මයට ගමන් කිරීමට විශාල දොරටුවක් විවර වෙනවා පින්නතුනේ එතනින්. ඒ කාරණේ අනිත්‍ය අනිත්‍යයි.
දැන් උගුර කට සෑහල කරගන්න. ඉරියව් සෑහල කරගන්න.
බුදුරජාණන් වහන්සේ මතක් කළේ අර යුද සෙබළුන් දිරිය ඇති කරගන්න, අභිමානය ඇති කරගන්න ඒ රාජ්‍යයේ කොඩිය දිහා බලනවා. ඒ වගේ අපිට බලන්න කියලා කියනවා, ධර්මයේ දෙස බලන්න. ඒ ධර්මයෙන් තමයි අය අවශ්‍ය කරන ගුණාංග සැකසෙන්නේ, ශක්තිය ලැබෙන්නේ, දර්ශනය ලැබෙන්නේ, සංසීම ලැබෙන්නේ. ධර්මයේ දෙස බලන විට ආධාර්මික බලවේග නැති වෙනවා. ධර්මයේ යනුවෙන් අදහස් කරන්නේ ලෝකෝත්තර ධර්මය, අකාලික ධර්මය, අවේදිත ධර්මය, සම්‍යක් ධර්මය, සම්‍යක් ඥානය, සම්‍යක් ප්‍රතිපදාව. ඕනෑම කෙනෙක්ගේ බුද්ධිය හරියට නැගී සිටින්නේ, ඕනම කෙනෙක්ගේ ඥානය මනස නැගී සිටලා පවතින්නේ, මට මේ තියෙන ඉන්ද්‍රයන් වලින් ඕන දෙයක් දකින්න පුළුවන් කියලා හිතලා. ඒක තමයි මිනිස්යාගේ තියෙන මාන්නය. ඕන දෙයක් විඳින්න පුළුවන්, ඕන දෙයක් දකින්න පුළුවන්. ඒක පුදුම මානයක්. මේ පුතඥ සත්වයා ළඟ තියෙන හරි ප්‍රබල විදියට තියෙන මානයක් තමයි මට මේ ඉන්ද්‍රයන් වලින් ඕන දෙයක් දකින්න පුළුවන්, ඕන දෙයක් විඳින්න පුළුවන් කියන එක. මේ මානය ඔබ තුලත් තියෙනවද? තියෙනවා. හැබැයි පින්නතුනේ කවදාවත් ඔය ඉන්ද්‍රයන් වලින් නිවන දකින්නත් බෑ, නිවන විඳින්නත් බෑ. නිවන ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔය ඉන්ද්‍රයන්ට කවදක හරිම තේරිලා ඔය ඉන්ද්‍රයන් පරාජය බාරගෙන ඔබ තුලින් අයින් වෙනවත් එක්කම, ඉවත් වෙනවත් එක්කම තමයි ධර්මය පහළ වෙන්නේ. ඔබේ ඉන්ද්‍රයන් ඔබ මේ ධර්මයේ හමුවට යොමු කරන්න. දිනනවා නම් දිනයි, පරදිනවා නම් පරදයි. දැන් කුකුල් පොර දාන මිනිස්සු ඉන්නවනේ, තම තමන් කුකුලෙක් කරගෙන එනවා. තමන් ඒව කුකුල දාලා අනෙක් කුකුලත් එක්ක ගැටෙන්න දාලා ඉවර වෙලා සටනේ කුකුල් පොරේ යනවා. ඒ ඔබේ කුකුලා දක්ෂණා කාපරදී. අන්නේ ඒ වගේ දෙයක් තමයි පින්නොතුනි මේ ධර්මයේ කියන මහා විශ්ව සත්‍යයත් එක්ක ඔබේ ඉන්ද්‍රියන් ගැටෙනවා, පොරබදනවා. අවසානයේ ඉන්ද්‍රියන් වලට මේ විශ්වයේ කාලය අභිබවා යන්න බෑ කියන එක තේරුම් ගන්නවත් එක්කම ඉන්ද්‍රියන් වලට වඩා ශ්‍රේෂ්ඨයි ධර්මය කියලා ඉන්ද්‍රියන් පරාජය වෙලා සද්ධර්මය බාර ගන්න. ඒක තමයි උනේ පින්නතුනේ. අපිත් මේ ඉන්ද්‍රිය ඥානය, ඉන්ද්‍රිය දැනුම ගැටෙන්න සැලැස්සුවා. දාමත් එක්ක. අපිත් තිබුණා. ඒ මාන ගති තිබුණා. ඒ උද්දච්ච ගති තිබුණා. චිකිච්ඡාව තිබුණා. ධර්මයේ පිළිබඳව මුල්ම කාලයේදී සංකල්ප ගන්න හරියි දක්ෂයි. ඉතින් අපි සංකල්පයක් කවුරු හරි දීපු ගම ඒක ගන්න. පස්වග මහණුන් කියන්නේ ඉන්ද්‍රයන් පහ. ඒ ඉන්ද්‍රයන් පහට තමයි බණ කිව්වේ කියලා කවුරු හරි කෙනෙක් කිව්වම අපි තිනේ ඕකම කියනෝ, ඒකත් එක්ක තරහ කරනවා හිතනවා. ඒ කියන්නේ ධර්මයේ වචන ගන්න මුල් කාලේ දක්ෂව. ඉතින් පස්සේ තේරුණා මේ වචන වල, කියමන් වල, ප්‍රකාශන වල, අවධාරණයන් වල ඇති දෙයක් නැහැ කියලා. ඒක අවබෝධයටපත් වුණාට පස්සේ ඕනම කෙනෙකුට ඕනම ශාස්ත්‍රයක්, ඕනම නිර්මාණයක්, ඕනම තාක්ෂණයක් දීවි තිබෙන්නේ වැරදි නිවැරදි කර ගැනීම කියන සිද්ධාන්තය තුලයි. වරදින් නැතුවම ඒක හරි ගස්ස ගත්තයි කියලා න්‍යායක්, ක්‍රමවේදයක් ලෝකේ එහෙම නැහැ. හැම තැනම වැරදි නිවැරදි කර ගැනීමෙන් තමයි ඒ නිවැරදි නිර්මාණය තනාගෙන තියෙන්නේ. ඒ නිසා ඔබටත් ඒ අභියෝගයේ එලෙසම, ඒ න්‍යාය එලෙසම පවතිනවා. ඒ නිසා ඒ වැරදීම් වලට බය වෙන්නේ නැතුව හැම මොහොතකම වැරදි නිවැරදි කර ගැනීමෙන් ඉස්සරහට යන්න. දස්සනේන සම්පන්නෝ. අපි මේ දර්ශනය තව තවත් ආලෝකමත් වේතුයි, තව තවත් ප්‍රභාෂර වේතුයි, විනිවිද භාවයකින් වේතුයි, අවදියකින් වේතුයි, අවදි කරගත යුතුයි කියලා මම බලා ගන්නවා. මමත්වයේ තියෙන හැම කෙනෙකුටම තමාගේ පපු කැනැත්ත ඇතුලේ යම් කිසි හොල්මනක් ඉන්නවා වගේ දැනෙනවාමයි. ඒ තමයි මමත්වය. සමහර අය කියන මොනෝද කටකට ගාලා මේක ඇතුලේ හැලවෙනවා වගේ, යම් කිසි කුට්ටියක් වගේ තියෙනවා කියලා. ඒක තමයි මේ මමත්වයේ ලක්ෂණ. මාව පුළුස්සන වේදනාවට පත් කරන ගිනි බෝලයක් වැනි එකක් මේක ඇතුලේ තියෙනවා මට පේනවා. ඒ තමයි ඔබේ මමත්වය. සමහර වෙලාවට හිතෙනවා කළු යකෙක් වගේ කෙනෙක් මේක ඇතුලේ ඉන්නවා. ඒ තමයි ඔබේ මමත්වය. ඒ නිසා ඒ අපාට ඉඩ දෙන්න එපා. ඔබ ඉපදුනේ මරුවා සමග, මාරය සමගම තමයි ඉපදුනේ. සාංසාරික මාර බලවේගය තමයි මෞකසේදී පිළිසිඳගෙන දරුවෙක් හැටියට මේ මායයා සමග, සක්කාය දිට්ඨිය සමගමයි උපදුනේ. දුක් විඳින ශක්තිය, දුක් විඳින ශක්තිය සමගමයි උපදුනේ. ඒ දුක් විඳින ශක්තිය හැමදාම හොයන්නේ සැප විඳින්නේ දුක. දුක් විඳින ශක්තිය සොයන්නේ සැප විඳින්නේ දුක. සැප අල්පයි, දුක් බහුලයි. තමන්ගේ මනස හොඳින් පාලනය කර නොගත් සියලු දෙනාගේම ඊළඟ වාසස්ථානය අවීචි මහා නරකය සතර අපාය. ඔවුන් අරමුණක් ඇති කරගන්න අරමුණ කරා ගමන් කිරීමට කුසල වේවා අකුසල වේවා, හරි දේ වේවා වැරදි දේ වේවා, හරි වචනේ වේවා වැරදි වචනේ වේවා ඔවුන් භාවිත කරනවා. අන්න මනස හරියට සකසගෙන තමන් ඇති කරගත්ත වාදය, තමන් ඇති කරගත්ත තර්කය ජය ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඒකට කියන්නේ දෘෂ්ටිධාරය. ඒ දෘෂ්ටිධාරයෙන් දෘෂ්ටි මත ක්‍රියා කරන්න ගියාම බොහෝ අකුසල රැස් වෙනවා. අකුසල රැස් වීමේ හේතුවෙන් සතර අපායන් වලට යනවා. සතර අපායන් වලට යන මනසක් නැද්ද කියලා දැනගන්න ඔබටම පුළුවන්. ඔබේ මනසේ මේ වෙනකොට ගිනිදළු නැගමින් පවතිනවා නම් ඒ අපාය ලක්ෂණ. අධික නොසන්සුන් කමකින් වාසය කරනවා නම් ඒ තිරිසං අපාය පෙරේත අපාය ලක්ෂණ. දැඩි ඊටමට කඩමට වස්තු සම්පත් වලට දැඩි ආසත්ත භාවයෙන් ඉන්නවා නම් ඒ තමයි පෙරේත ගතිය. දැඩි ආසත්ත උනන්දුවක් ඕන ප්‍රමාණවත් පවතින සඳහා ඊට එහා ගියපු ආසත්ත භාවය තණ්හාව කියන ප්‍රමාණයට ආවම තමයි ඒක ශෝකයට හේතු වෙන්නේ. ද්වේෂය පුරුදු කරමින් ද්වේෂය ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒ තමයි ලබනාත්මේ නයි පොළොන් ගතිය. උපදින නයි පොළොන් ගතිය. ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ දිහා බැලුවහම පින්නොතන අපිට පේනවා මෙයා යම් පාරමිතාවක් පුරමින් ඉන්නේ. කියන්නේ යන්න ඕන තැනට අවශ්‍ය කරන දේ රැස් කරමින් ඉන්නේ. යන්න ඕන තැනට අවශ්‍ය දේවල් රැස් කරමින් ඉන්නේ. ද්වේෂය දිගින් දිගට රැස් කරාම ඒක යන්නේ තිරිසන්නක්. ලෝභකම් තණ්හාව වැඩි දිගින් දිගට රැස් කරාම යන්නේ පෙරේතගතට. සාධාරණත්වයේ යුක්තිය ලෝ දහම අභිභවා අවැඩ අනර්ථය අහිත පිණිස තමන්ට අනුන්ට අහිත පිණිස කටයුතු කරනවාද ඔවුන් දැවෙමින් මෙලවත් දැවෙමින් ඉද තප්පති මෙලවත් දවන පෙච්ච තප්පති පාපකාරී උපයච්චතාපති පාපේ පාප ක්‍රියාවලිය සසර පුරාම යදව අවිචාපච්චය සංඛාර දැවීමේ ආදීනවේ දන්නේ නැති නිසාම ඒ මිනිස්සයා ඒ දැවීමට වැටෙනවා. හැබැයි පුදුමේ කියලා කියන්නේ ඒ දැවීම අතරත් කැමැත්තෙන් දැවීම තමයි මහා පුදුම. දැවීම අතර කැමැත්තෙන් දැවෙනවා. දැන් අපි දකින්නේ පාරේ පේමන්ට් එකේ ගෝනු පණ්ඩංගුවක් දාගෙන නිදාගන්න මිනිස්සයා. මදුරුව කනවා, මැස්සෝ අහනවා, ගඳ ගහනවා. අපි මහා විශාල දුකක් ඒකේ දකිනවා. නමුත් ඒ සත්වයා ඒකේ දුක, ඒකේ පීඩාව, ඒකේ අපහසුතාව අවබෝධ කර නොගත්කම නිසා මේ සැපක් කරගෙන, එය සැහැල්ලුවක් කරගෙන, එය ඔහුගේ ආත්මය කරගෙන ඔහු ඒට කැමති වෙනවා. පස්සේ බලනකොට ඒක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එයාගේ කර්මානුරූප කර්ම බලවේගය. එයා කරපු දේ යාට ඉක්මවා යන්න බැරිකම. පුජ්‍යලයාගේ කර්ම බලය කියන එක පින්නතුනේ හරි පුදුමයි. ඒක ලේසි නෑ. ඒක ඉක්මවන්න ලේසි වෙන්නේ නෑ. මිනිස්යාගේ ශක්ති ස්වභාවය අභිභවාගිය කර්මජාවේ බලය පවතිනවා. ගරුක කර්ම තියෙනවා. ඒ කියන්නේ ප්‍රබල කර්ම බලවේග පවතිනවා. මේ සංසාරේ නිදහස් වෙන ගුණයටත් වෙන්න තුනේ හොඳ කුසල කර්ම බලවේගයන් සසර පුරුදු වෙලා තියෙන්න ඕන. එහෙම නැත්තම් පුළුවන් කමක් නැහැ. එහෙම නැත්තම් මේ භවයේදී වැඩි උනන්දු වෙන්නේ කුසල ධර්මයේ වැඩෙන්න ඕන. කුසල ධර්මයේ වැඩෙන්නේ කල්යාණ මිත්‍රත්වය, පුළුවන් තරම් සද්ධර්ම ශ්‍රවණය කිරීම, පුළුවන් තරම් යෝනිසෝ මනසිකාරයේදී පුළුවන් තරම් හඳුනා ගන්න ධර්මය තුළ ප්‍රතිපත්ති ගරුක වීම, ආධ්‍යාත්මික මනස හැසිරවීමේ ක්‍රමයන්, ඒ වගේම පැවැත්ම දර්ශනය, දහමට අනුව දකින්න, දහමට අනුව බලන්න, දහමට අනුව අසන්න, පවතින සිතන්න, ධර්මය අවදි කොටගෙන, ධර්මය මුල් කොටගෙන, ධර්මයෙන් නැගී සිටි කෙනෙක් හැටියට කටයුතු කරන්න. ධර්මයෙන් තමා නැගී සිටියොත් ලෝකයෙන් අදහස කුමක් වුවත් තමාට ධර්මයේ නැගී සිටීම නිසා හට ගන්නා වූ ඒ ධම්ම පීති සතුට තමා තුළ පවතී. ධර්මයේ ප්‍රීතියක් තියෙනවා පින්නතුනි. ඇයි? ධර්මයෙන් හට ගන්නා වූ නිවීම, ධර්මයෙන් හට ගන්නා වූ ප්‍රීතිය මුළු ඇඟම පින්නතුනේ සිසිල් කරවන, හදවත සිසිල් කරවන දෙයක්. ඒ ධර්ම ප්‍රීතිය නැගී එනකොට පින්නතුනේ අර ගිනි කාස්ට් එකේ අවුවේ ඉඳලා ඉඳලා එක පාරට යා AC machine එකක් ඉදිරියට යනවා. නැත්තං AC වාහනයකට බොර වෙනවා. යාට හොඳට සිසිලස දැනෙනකොට යාට ගතට හරී සිසිලසයි, මගේ 10 දැන් නිවෙනවා වගේ. ආන්න ඒ වගේ ගුණයක් මේ ධම්ම පීතිය කියන එක ඇති වෙනකොට අර මනසේ ගිනි ගන්න දැවෙන ස්වභාවල් නැති වෙලා ගිහිල්ලා ආධ්‍යාත්මයේ සිසිලස දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආධ්‍යාත්මික AC machine එක ධර්මය. තමන්ගේ මනස, තමන්ගේ ධර්මය, තමන්ගේ කර්මය, තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ හිත මිත්‍යා ප්‍රතිපදාවේද සම්මා ප්‍රතිපදාවේද පිහිටවන්නේ කියන එක තුල තමයි මේ ධර්මය පහළ වෙන්නේ. සම්මා ප්‍රතිපදාවේ පිහිටවන කල ධර්මයද, මිත්‍යා ප්‍රතිපදාවේ පිහිටවන කල අධර්මයද? මිත්‍යා ප්‍රතිපදාවේ පිහිටියාම ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, වේදනා හට ගන්නවා. දුක් වේදනා, දුක් බහුල වෙනවා. ධර්මයේ පිහිටි කල අර අලෝභ, ද්වේෂ, අමෝහ විතරයි කියන්නේ. කරුණාව, මෛත්‍රිය, දයාව කියන එකේ ටික දාලා නැහැ. එතන තියෙන්නේ ලෝභයෙන් වෙන්වීමම අලෝභය. වෙන දෙයක් නැහැ එතන. ද්වේෂයෙන් වෙන්වීමම අද්වේෂය. අයි වෙන දෙයක් එතන මොකුත් නැහැ. වෙන්වීම පමණයි. ආපු ඒකට සම්බන්ධ කරන්නේ නැහැ මොකවත්. මෝහයෙන් දුරවීම අමෝහය මිසක් ආයි ඒකට මොකවත් සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා ඉන්ද්‍රියන් පවතින්නේ තනිකරම ලෝභ, ද්වේෂ, මෝහවල. චින්තනය පවතින්නේ ලෝභ, ද්වේෂ, මෝහවල. ඇලීම් ගැටීම් මේ සියල්ල තියෙන ලෝභ, ද්වේෂ, මෝහවල. සියලු බැඳීම්, සියලු ආදරය, සියලු කරුණාව, සියලු ප්‍රේමය, සියලු දයාව පවතින්නේද මේ ලෝභ, ද්වේෂ, මෝහ පදනම් කරගෙන. ඒ ලෝභ ද්වේෂ මෝහයෙන් තුරන් වුණු කෙනාට පවතින්නේ අර ලෝකෝත්තර මහා කාරුණික ගුණය. ඒ මහා කාරුණික ගුණය තියෙන අටලෝ දහමෙන් නොසැලෙන මනසේ ගුණය. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති අසෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තම. අසෝකං සෝකන විරජං ඒතමල මේ මලකඩ නැති සෝක නැති කේම කියලා කියන්නේ මේ නිර්වාණයට කියන අවස්ථාව. නිර්භය වූ නිදහස් වූ මනස නිදහස් වූ සසර බය නැත්තා වූ සුරක්ෂිත වූ ස්ථාන. ඔබේ මනස සුරක්ෂිතද? මාරයාට නොපෙනී සිටින්නට සැඟෙන්න තැනක් හොයනවා හැමෝම. අහසෙත් නෑ, පොළොවෙත් නෑ, මහසාගරයෙත් නෑ, දියෙත් නෑ, දිය ගැඹරෙත් නෑ. පිටුතුනේ මාරයාගේ සැඟවේ ඉන්නට තැනක්. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? එහෙමනම් ඔබට සිද්ධ වෙනවා මාරය ඉදිරියට යන්න. මාරයගෙන් සැඟවෙන්නට බෑ, මාරයගේ ඉදිරියට යන්න. ඉදිරියට ගිහිල්ලා මොකද කියන්නේ? මාරේ හරි පුදුම වෙනවා. මාරේ ඉස්සරහට ගියාම මාරේ පුදුම වෙනවා. මොකද හේතුව? මේ ලෝකෙ හැමෝම මට බයයි. මාව එනකොට දුවනවා. ඔබ හරි වීරයවන්ත පුරුෂයෙක්. බය නැතුව මගේ ඉස්සරහට ආවා. බොහොම හොඳයි. ඇයි ආවේ? මාරේ අහනවා. ආවේ ඔබට අයිති දේවල් ඔබට දීලා යන්න. බාරකාරත්වයේ දෙනවා. ඔප්පෝ දෙනවා. ඒක මම, මගේ ආත්මය, මේ මම වෙමි කියන ඔප්පෝ දෙනවා. නාමය දෙනවා. නාම රූප දෙක දෙනවා. ඔප්පෝ දෙනවා. ඊට පස්සේ මාරයා ඔප්පෝ තියාගන්න බොහෝ හොඳයි, ශ්‍රේෂ්ඨයි, වෙන අය මට බය දුවනවා, ඔබ ශ්‍රේෂ්ඨයි. පවතිනකම් කැමති විදියට පවතින ඕන නිදහස තියෙනවා. හැබැයි එයා පවතිනවා, බුදු කෙනෙක් පවතිනවා, රහතුන් පවතිනවා, ආර්ය ශ්‍රාවකය පවතිනවා, ඔප්පුවක් නැතුව. මම, මගේ ආත්මය කියන ඔප්පුව නැහැ. වළඳනවා වෙන්න පුළුවන්, සැතපෙනවා වෙන්න පුළුවන්, වැඩ ඉන්නවා වෙන්න පුළුවන්, කටයුතු කරනවා වෙන්න පුළුවන්. මම මගේ ආත්මය කියන ඔප්පුවෙන් තොරව යනවා. මම යනවා නෙමේ, කතා කරනවා මම කතා කරනවා නෙමේ, දේශනවා මම දේශනවා නෙමේ, සේවය කරනවා මම සේවය කරනවා නෙමේ. බුදුන් කෙනාගේ සේවය මෙහෙම, සේවය කරනවා මම සේවය කරනවා, වැඩ කරනවා මම වැඩ කරනවා. නින්දාවත් එහෙමයි. නින්දා ලැබනවා මම නින්දා ලැබනවා, ප්‍රශංසා ලබනවා මම ප්‍රශංසා ලබනවා. මේ ආත්මාස්වාදය තුළ තමයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ. ඒ පුහුදුන් ලක්ෂණ, පුහුදුන් ගති. මාරයට ගිහිල්ලා ඔප්පුව දුන්නා නම් ප්‍රශංසා ලැබනවා. ඒක මාරයටයි අයිති. නින්දා ලබනවා ඒක මායයටයි අයිති. ලාභ ලබනවා මායයටයි අයිති. අලාභ ලබනවා මායයටයි අයිති. අදහි ප්‍රශ්නයක් ආන්නේ තනත්තා තමයි මේ මාර පරාජය කළ සසර ජයගත්ත සසර අවසන් කළ අපිට කවදා හෝ වචනයකින් නිර්වාණය අවබෝධ වෙන්නේ නැහැ පින්වතුනි. අපි අනිවාර්යෙන් එය වචනයෙන් තොරවයි අවබෝධ කරගන්නේ. ඔබ මේක සොයා බලා අවබෝධ කරගත යුතු කාරණයක්. වචනයකින් එය අවබෝධ වෙන්නේ නැහැ. සංඥාව අවදි කළාට වැඩක් වෙන්නේ නැහැ. සංඥාවෙන් හොයන්න බෑ. හැබැයි ඒක අවබෝධ වෙන්න ඕන. නොකර ඉන්නපා අවදි කරගන්නම බලන්න. ඒ කාරණේත් මතක තියාගෙන සංඥාවෙන් ගන්න පුළුවන්ද කියලා බලන්නත් ඕන. නැතුව හරියන්නේ නැහැ. බැරි දේ බැහැයි කියලා ප්‍රත්‍යක්ෂ වෙන එක තමයි හොඳ. සංකල්ප ඇති කරගන්න එක නෙමෙයි බැරි දේ බැහැයි කියලා ප්‍රත්‍යක්ෂ වෙන එකයි. බුදු කෙනෙක් තේරුම් ගත්තා. ආර්ය ශ්‍රාවකයෝ තේරුම් ගත්තා. හරයක් නැති දේ හරයක් නැති විදියට, ඵලයක් නැති දේ ඵලයක් නැති විදියට, අර්ථයක් නැති දේ අර්ථයක් නැති විදියට මේ ආර්ය ශ්‍රාවකයෝ තේරුම් ගත්තා. එහෙත් බුදුන් සත්‍යයක තේරුම් ගත්තේ නැති නිසා කොතනද ඉන්නේ? මේ රැඳීම තියෙනවා. තේරෙනවට වඩා එහායින් ඔබ ධර්මයේ සිවිය යුතුයි. පෙනෙනවට වඩා එහායින් ඔබ ධර්මයේ සිවිය යුතුයි. විඳිනවට වඩා එහායින් එපිටින් ඔබ ධර්මයේ සිවිය යුතුයි. මධ්‍යම ප්‍රතිපදාව ඒ මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්න බැරි කම. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ පින්නතුනේ එකක්. මේ පුහුතුන් සත්‍යය තේරුම් අරගෙන ඉන්න මධ්‍යම ප්‍රතිපදාව එකක්. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්ත දෙකක් සේවනය නොකිරීමේ මධ්‍යම ප්‍රතිපදාව. අන්ත දෙකක් තමයි හැම වස්තුවකම ගොඩ නැගෙන්නේ. හැම කාරණයකම අන්ත දෙකක් ගොඩ නැගෙනවා. කාමසුඛල්ලිකානුයෝග අත්තකිලමතානුයෝග කියලා එහෙම අන්ත දෙයකට ඕනම කාරණයක් හේතුනවා. අන්ත දෙකක් නසේවනය කරන සේවනය කරන්නේ නැති තැනින් ගොඩනගා ගන්න මධ්‍යම ප්‍රතිපදාව. නමුත් පුහුදු සත්‍යය හදා ගන්න මධ්‍යම ප්‍රතිපදාව වෙනස්. හොඳට බලන්න අන්ත දෙකකට මැද වූ මධ්‍යම ප්‍රතිපදාව. අන්ත දෙකක් සේවනය නොකිරීමෙන් හට ගන්නා වූ මධ්‍යම ප්‍රතිපදාවයි අන්ත දෙකකට මැදි වූ මධ්‍යම ප්‍රතිපදාවයි කියන්නේ දෙකක්. එතකොට මේ රටේ වේවා ජනප්‍රිය වේවා ගොඩක් අය කතා බහ කරන ওই මධ්‍යම ප්‍රතිපදාව ගොඩක් වෙලාවට තියෙන්නේ අන්ත දෙහිකට මෙදී වූ මදී උපතිපදා. නමුත් ලෞතර බුදු කෙනෙක් අවදි කරේ අන්ත දෙහක් සේවනයේ නොකිරීමෙන් හටගන්නා වූ මදී උපතිපදා. ඒ මදීම ප්‍රතිපදාව අන්ත දෙහිකට මෙදි වෙලා නැති නිසා එහි පංච උපාදානස්කන්ධය පවත්වන්න බැහැ. අන්ත දෙහිකට මැදි වුණොත් පංච උපාදාන ස්කන්ධය පවත්වන්න හැකියාව තියෙනවා. අන්ත දෙහිකින් තොර වූ මධ්‍යම ප්‍රතිපදාවේදී අර පංච උපාදාන ස්කන්ධය පවත්වන්නට බැහැ. කොච්චර කීවත් අපි පංච උපාදාන ස්කන්ධයෙන් තොරවයි ධර්මයේ දකින්නේ කියලා ඔබ තුල බලන්න වැඩ කරන්නේ මොනවද මේ මොහොතේ? හොඳට මතක තියාගන්න මේ වචන ඔස්සේ ඉන්නේ සංඥා සංඥා උපාදානයේ වෙනවා. මේවා ඔස්සේ ඉන්නේ රූප රූප උපාදානයේ වෙනවා. මේ ඔස්සේ සැකසෙන්නේ සංකාර උපාදානයේ වෙනවා. මේ ඔස්සේ විඤ්ඤාණ උපාදානය වෙනවා. මේ ඔස්සේ වේදනා උපාදානය වෙනවද නැද්ද කියලා බලන්න. පංච උපාදානස්කන්ධයමයි බැඳගෙන තියෙන්නේ. පංච උපාදානස්කන්ධයට තමයි ධර්මය සේන්දු කරන්න හදන්නේ. හමු වේද ධර්මය. බුදුන් සත්‍යයට වෙන අඬුවක් නැහැ. ලෝකේ අල්ලන්න, තේරුම් ගන්න, වටහා ගන්න, උපාදාන කරගන්න, මතක තියාගන්න, ආවර්ජනා කරන්න, විඳින්න, විඳවන්න සියල්ලටම තියෙන මේ පංච උපාදාන ස්කන්ධේ මල්ල. මේ අඬු සෙට් එක ඇරෙන්න වෙන අඬු නෑ. ඉතින් ওই අඬු ටිකෙන් අල්ලලා 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 තේරුම් අරගෙන තේරුම් අරගෙන යම් කිසි දවසක මේ අඬු සෙට් එක වැඩක් නෑ කියලා මෙයා වීසි කරන දවසට තමයි එයාට සත්‍ය අවබෝධ වෙන්නේ. තේරෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ ඔබ එතෙන්ට ගමන් කරන්න. අපි ගොඩක් වෙලාවට පෙන්වන දැන් මේ පලාතකට පේනවා සිරිපාදි කන්ද. ඉතින් මේක පෙන්වන්න ගියාම හරි අපහැදිලි. අපිට අර පුරුදු නිසා එක පාටට පේනවා. ලංකාවේ ගොඩාක් පැතිවලට ඕනම පැත්තකට වගේ මේ සිරිපාදේ කන්ද හරි අසිරියක් එක අසිරිමත් දෙයක් පේනවා. නමුත් ඔබ පෙන්නන්න ගියාම සමහර වෙලාවට අර මේ දුමින් වැසී තියෙන නිසා පේන්නේ නැති වෙනවා. ඒ විතරක් නෙමේ ගොඩාක් දුරට තමන්ගේ ඇසේ තියෙන දුර්වලතාව නිසා පේන්නේ නැතුව යනවා. අන්න ඒ වගේ තමයි ප්‍රඥා ඇස දුර්වල වුණොත් මේක පේන්නේ. තේයන් කොහොම හරි වර්ධනය කරගන්නවා ප්‍රඥා ඇස. විද්‍යා ඇස දුර්වල වුණොත් මේක පේන්නේ. සම්‍යක් ඇස දුර්වල වුණොත් මේක පේන්නේ. මන ඇස දුර්වල වුණොත් මේක පේන්නේ. මේ දකින්න පුළුවන් නිසා තමයි මේ හැම දෙයකටම මේ ඇස් 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 ඇස්. ගොඩක් අය දන්නේ මස ඇස මනස. ඒව හැම එකකින්ම දකින්න හැකියාව තියෙනවා. විද්‍යා ඇස, ප්‍රඥා ඇස, මේ ටිකක් තියෙනවා, හැබැයි නැති එකක් තියෙනවා. ඒ තමයි සම්මයක් ඇස. මෙන්න මේ සම්මයක් ඇස තමයි පින්නතුනේ ආර්ය ශ්‍රාවකයන්ට පහළ වෙන සුවිශේෂී ඇස. විද්‍යා ඇස, සම්මයක් ඇස කියන මෙන්න මේ ඇස තමයි ගොඩක් අයට දුර්ලභ නැත්තේ. අනිත් ඒවා තියෙනවා, මස ඇස තියෙනවා, මනසක් තියෙනවා, ප්‍රඥා ඇසක් තියෙනවා, ගොඩක් දෙනකොට තියෙනවා. ඒත් හැමෝටම නෙමෙයි, විශේෂයෙන් මේ වැඩසටහන් වලට සහභාගී වෙන අයට වගේ අයට තියෙනවා, මේ ටික තියෙනවා. හැමෝටම මස ඇස තියෙනවනේ. ඒවට මන ඇස මොකද්ද කියලා දන්නේ නැති පිරිස් ඉන්නවා. අපේ බුදුදහම නන්නේ මේ සමහරලාට වෙනත් ආගම් වල එහෙම ඉන්න අය ඉන්නවා, මනස කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ජීවිතය ගැන අධ්‍යයනයක් නැහැ. ඒක කර්මයට, ධර්මයට, දෙවියන්ට කණරි බාර කරලා ඒගොල්ලෝ කාලා බීලා බිස්නස් එකක් කරගෙන ඒක චක්කු මෙලෝ විතරක් බලාගෙන ජීවත් වෙලා සංකල්පයක් තුළ ඉඳලා සංකල්පයක් තුළ මැරිලා යනවා. හැබැයි වෙන්නේ අර කර්ම විපාකයේ තමයි, අර ගැඹුරු ආධ්‍යාත්මයට එකතු වෙච්ච දෙයට අනුව යාට සංසාරයක් හැදෙනු අනිවාර්යයි. මෙතන ආධ්‍යාත්මික බලවේගයක් නැත්නම් ඇයි මිනිස්සු හීනෙන් බය වෙන්නේ කියලා ඒගොල්ලන්ගෙන් අහන්න ඕන. කවුරුවත් නැති තැනකට ගියත් ඔබට තරහ කේන්තිය මේ වෙන්නේ ඇයි කියලා බලන්න ඕන. බය, බිය, ත්‍රාසය ඇති වෙන්නේ ඇයි කියලා බලන්න ඕන. අවිද්‍යා පරමම් මල නිසා ඔබ හරි භාග්‍යවන්තයි. ඔබ මහා විද්‍යාඥයෝ. දැන් ඔබට කෙළවරේ තියෙන ඒ අංග ධර්ම ටික වඩා ගැනීම සඳහා යම් අභියෝගයක් කොට නැගිලා තිබුණත් ඔබ ගැන ඔබ භාග්‍යවන්තයි. ඔබ ධර්මයේ මුණ ගැසෙන අය, ඔබ සද්ධර්මයේ යෙදෙන අය. හැබැයි ඉතින් යහපත් ගුරුවරයාගේ වැඩේ තමයි කවදාවත් ප්‍රශංසා කරන්නේ. වචී පරම මිත්‍රෙක් වුණත් අන්න හරි ප්‍රශංසා. යහපත් ගුරුවරයෙක් කවදාවත් ප්‍රශංසා කරන්නේ ඒ හැමදාම අඩුවක් කියලා. ප්‍රශංසාව දන්නව මේ ටික හරි ඊළඟ ටික හරියන්නේ කියලා. එනිසා ධර්මයේ හැමෙහි ඔබ නිරන්තරයෙන්ම ඔබේ මනස පරීක්ෂාවට ලක් කරගන්න. නිවැරදි කරගන්න ඕන. මක් නිසාද? අත්තාහි අත්තනෝනාතෝ මට මාව පමණයි පිහිට. අත්ත දීපා විහෙරත තමන්ට තමන් ආලෝකයේ කොට වාසය කළ යුතුය. තමන්ම තමන්ව නිමා ගන්න ඕන. යථා අවබෝධය කළ යුතුය. මේ නිවන වෙනුවෙන් ඉන්ද්‍රියන් කවරක් නම් කරන්නද, කුමක් කරන්නද, කියන කාරණේ යථාභූතයේ හේතුව. දැන් මා මේක ප්‍රකාශ කළ වැඩක් නෑ. ඉන්ද්‍රයන්ට කළ හැකි දෙයක් නෑ කියලා. ඉන්ද්‍රයන්ට කරන්න පුළුවන් දෙයක් තමයි ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ගතට ස්පර්ශය සහ සිතට මේ චේතනා කර්ම එකතු කරන්න පුළුවන්. චරය කරන්න පුළුවන්. ඔය අතරේ නිවන නැත. දැන් ඔබ තේරුම් ගත්තා නම් ඔබ නිවන් දකින්නවා. ඔය යථාබෝධය කරා නම් ඔබ නිවන් දකින්නවා. ඔබ ප්‍රත්‍යක්ෂ කළා නම් ඒක නිවන් දකින්නවා ඔබ. හොඳයි සාර. ඉහත සඳහන් වචන සියල්ල අසත්‍යයක් හා බොරුවක් බව කරුණාවෙන් සලකා. ඒ අසත්‍ය වූ ඒ බොරුවක් වූ ඒ වචනවල අපි උත්සාහ කළා රැගෙන යන්න සත්‍ය. එනිසා මේ නිර්වාණ ධර්මයේ නැමැති උත්තරීතර ධර්මයේ පටවාගෙන යන වාහනය තමයි මේ වචන. එහෙත් ඒ වචන යන සත්‍ය නෙමෙයි. අපි හිතමු ලොකු ලොරියක් තියෙනවා, ඒක කන්ටේනර්ස් ගෙනියන ලොකු ලොරියක්. ඒ ලොරිය වෙනම එකක්, ඒ ලොරියේ ගෙනියන බඩු භාණ්ඩ ආදී වෙනම දේවල්. ලොරිය වටිනාකම එකක්, ඒ ගෙනියනා වූ බඩු භාණ්ඩ වල වර්ගයේ හැටියට වටිනාකම තව එකක් වෙනවා. ඒ වගේ මේ ප්‍රවාහන මාධ්‍යයක් තමයි මේ වචන කියන්නේ. ඒ නිසා වචන තුල නෙමෙයි ඔබ බලන්න ඕනේ, ඒ වචන තුල ප්‍රවාහනය කළ ධර්මය, රැගෙන ගිය ධර්මයයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ධර්මය කියන්නේ වචන සමූහයකට, පද සමූහයකට, ගාථා සමූහයකට, සූත්‍ර සමූහයකට නොව, ඒ සූත්‍රය ගාථාවල කියවෙන වචන කියන්නේ ප්‍රවාහනය කරන්න තියෙන වාහනයයි. ඒ වාහනය මතින් ගෙනියන ධර්මය දෙස බැලීමට ඔබට විශේෂ හැකියාවක්, ඥානයක්, ගුණයක් තිබිය යුතුයි. එනිසා අපි ප්‍රකාශ කරනවා ඉහත සඳහන් වචන සියල්ල සත්‍යයක් හා බොරුවක් බව කරුණාවෙන් සලකන්න. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි.